ශාන්ති 2026 ජුලි මස 29 වන දින උදෑසන මුරලි බප් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ඔබගේ මුල්ම ස්වභාවයේ මත ස්ථාවර වී එකිනෙකා හට ඕම් ශාන්ති කියා සෙනෙහසින් යුතුව පවසන්න මෙයද එකිනෙකා හට ගෞරව කිරීමක් ප්‍රශ්නය භක්ති මාර්ගයේ මෙන්ම මෙහිදීත් පියාට ආහාර පිළිගැන්වීමේ ක්‍රමයක් තිබෙන්නේ ඇයි පිළිතුර මන්ද මෙයද ඔහුට ගෞරව කිරීමක් වන නිසයි ඔබ දන්නවා ශිව බාබා අශාරීරික ඒ වගේම කිසිම දෙයක් අත්දකින්නේ නැති වුවත් ඔහු කිසිම දෙයක් ආහාරයට ගත්තේ නැති වුවත් සුවඳ ඔහු වෙත ළඟාවන බව සැමටම විමුක්තිය ලබා දෙන්නා පරමාත්ම පියායි පාරිශුද්ධ කරවන්නේත් ඔහුමයි එම නිසා ඔහුට අනිවාර්යයෙන්ම ආහාර පිළිගැන්විය යුතුයි ගීතය අපගේ වන්දනා ගමන අසහාය වූවකි ඕම් ශාන්ති ඕම් ශාන්ති යන වචනය දරුවන්ගේ හදවත්වලින් නැගී ආවා ඔබ කෙනෙක්ට නමස්තේ කියන්නාසේම එම මිනිසාත් ඔබට නමස්තේ කියා කියනවා මෙහිදී පියා ඔබට කිව්වා ඕම් ශාන්ති ඉතින් ඕම් ශාන්ති යන්න මෙම ජීවාත්මයක් ඇතුළුව සෑම දරුවෙක් තුලින්ම මතුවෙනවා ඕම් ශාන්ති යනු මානම් වූ ජීවය සාමයේ ප්‍රතිමූර්තියක් යන්නයි මෙයට ඔබ පිළිතුරක් දිය යුතුමයි මේ පිළිතුරු තමයි වෙන කිසිම කෙනෙක්ට තේරුමකින් යුතුව මෙය කියන්න බැහැ පියා ඥාන සූර්යා ඕම් ශාන්ති කියා කියනවා ඥාන චන්ද්‍රයාත් ඕම් ශාන්ති කියා කියනවා ඥාන තාරකාවනුත් ඕම් ශාන්ති කියා කියනවා මේ තාරකාවන්හි සෑම කෙනෙක්ම අන්තර්ගතයි දරුවන් දැන් ඔබගේ මුල්ම ස්වභාවය දන්නවා ඔබ සාමයේ ප්‍රතිමූර්තීන් ඒ වගේම සාම දේශයේ වැසියන් බවත් දන්නවා ඔබ ජීවය ගැන හොඳින් දන්නවා යන විශ්වාසය ඔබ තුළ තිබෙනවා එය නිවැරදිව කියා තිබෙනවා උසස් ජීවාත්මයක් පාපකාරී ජීවාත්මයක් ජීවයන් තම ශරීරය අතහැර තවත් එකක් ගන්නවා කොහොම නමුත් කිසිම කෙනෙකුට ජීවය පිළිබඳ වූ නිවැරදි අවබෝධයක් නැහැ මාවන ජීවේ ඉතාමත් කුඩායි ජීවයක් උපත් 84ක කොටසක් රඟ දක්වනවා ඔබ හෝ වෙන කිසිම කෙනෙක් හෝ මේ ගැන දැන සිටියේ නැහැ දරුවන් වන ඔබ දැන් පියා ඉදිරියේ පෞද්ගලිකවම අසුන්ගෙන සිටිනවා ඔබ පියාව ඔබට අයිති කර ගන්නවා දරුවන් තම උරුමය ලබා ගැනීම උදෙසා පියාව තමන්ට අයිති කර ගන්නවා දරුවන් දන්නවා ජීවයන් වන ඔබගේ ඒ අසීමිත වූ පියා මේ බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වී තිබෙන බව ඔහු බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වී සිටින අතර ඒ ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කරනවා ආදි සනාතන දෙවි දේවතා ධර්මය එනම් සූර්ය වංශික රාජ්‍ය මියට ඉහත කල්පයේදී ස්ථාපිත වුණා පියා සෑම චක්‍රයකදීම මෙම ස්ථාපිත කිරීම කරනවා ඔහුව හඳුන්වන්නේ පරමාත්ම දෙවියන් ලෙසයි සෑම කෙනෙක්ම දෙවියන්ගෙන් පියාගෙන් තම දුක ගලවා සතුට ලබා දෙන්න කියා අයදිනවා ඔබ සතුට ලබාගත් කල එය ඉල්ලන්න අවශ්‍ය වන්නේ නැහැ මෙහිදී ඔබ අසතුටින් සිටින නිසා එය ඉල්ලනවා මෙහිදී බාබා ඔබට සියලු දේ දෙන නිසා එහිදී ඔබට කිසිම දෙයක් ඉල්ලීමට අවශ්‍ය වන්නේ නැහැ මේ නිසා තමයි සත්‍යයුගයේදී කිසිම කෙනෙක් පියාව සිහි කරන්නේ නැත්තේ දරුවන් වන ඔබව ඒ සතුටු දේශයේ පාලකයන් බවට පත්කරවන බව පියා ඔබට විස්තර කර දී තිබෙනවා දරුවන් දන්නවා මේ බාබාගෙන් ඔබ නැවතත් ඒ සතුරු දේශයේ උරුමය ලබන බව. ඔබ අසීමිත වූ පියාගෙන් අසීමිත වූ සතුටක් ලබනවා. ඔබට විස්තර කරදී තිබෙනවා මේ භක්ති මාර්ගය දිගින් දිගටම ඉදිරියට ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව. මේ මනුෂ්‍ය ලෝක ගසෙහි නිර්මාණය පැවැත්ම හා විනාශය සිදුවන්නේ කෙසේද කියාත් ඔහු විස්තර කරනවා. එනම් ඔහු මෙම නාටකයේ මුල මැද හා අග ගැන විස්තර කරනවා. භෞතික ලෝකය මෙහි තිබෙනවා. එය තමයි අශාරීරික ලෝකය. දරුවන් දැන් දන්නවා මේ සම්පූර්ණ චක්‍ර භාගය තුළම ඔබ භක්තියෙහි යෙදෙමින් සිටි බව. මේ තමයි කලි යුගයේ අවසානය. ඔබ උරුමය ලබන්නේ මේ සංගම යුගයේදී පමණයි. දරුවන් දැන් ඉන්නේ සංගම යුගයේ බව ඔබ ඉතාමත් පැහැදිලි ලෙස වටහා ගත යුතුයි. දරුවන් වන ඔබ පමණයි මෙය තේරුම් ගන්නේ. අනෙක් අයට ඔබ මෙම හැඳින්වීම ලබා දෙන තුරු ඔවුන් එය වටහා ගන්නේ නැහැ. පැරණි ලෝකය වෙනස් වී අලුත් ලෝකයක් බවට පත් වූ කල සංගම් යුගය අනිවාර්යයෙන්ම එනවා. මේ මුළු ලෝකයම පරණයි. එය හඳුන්වන්නේ කලියුගය ලෙසයි. ඔබත් දන්නවා මුලදී මේ මුළු ලෝකයේම තිබුණේ එකම එක ආගමක් පමණක් බව. නව ලෝකයේ තිබුණේ භාරත දේශයේ පමණයි. ඒ වගේම එහි සිටියේ ඉතාමත් කුඩා මිනිසුන් කොට්ටාශයක් පමණයි. දිව්‍ය ලෝකය ලෙස හඳුන්වන්නේ ඒ නව ලෝකයේ පමණයි. නව ලෝකයේ නව භාරතයේ තිබුණු බව මෙයින් ඔප්පු වෙනවා. දැන් පැරණි ලෝකයේ පැරණි භාරතය තිබෙනවා. නව ලෝකයේ නව භාරතය හා නව දිල්ලිය තිබිය යුතු බව ගාන්ධිජීත් කිව්වා. ලක්ෂ්මී හා නාරායනගේ රාජ්‍යයන් තිබුණේ නව භාරතයේ. දැන් එම භාරතයේම රාවණගේ රාජ්‍යය තියෙනවා. ඔබ නව ලෝකය නව දිල්ලිය කියාත් ලිවිය යුතුයි. මෙම කාල පරිච්ඡේදයේ සිට මෙම කාල පරිච්ඡේදය දක්වා ඇත්තේ මොහුගේ අධිරාජ්‍යයයි. මෙය විස්තර කළ හැක්කේ ඒ නව ලෝකය නිර්මාණය කරන තැනැත්තාට පමණයි. ඔහු බ්‍රහ්මා මාර්ගයෙන් ඒ සත්‍යයුග නව ලෝකය ස්ථාපිත කරනවා. ඒ වගේම ඔබ මෙහි පැමිණ ඔබගේ උරුමය ලබා ගන්නවා. පියා ඔබට නොයෙකුත් ක්‍රම කියා දෙනවා. ඒ කියන්නේ ඔහු ඔබව උත්සාහ දැරීමට පොළඹවනවා. ඔබ ඔහු පෞද්ගලිකවම හමුවීම සඳහා මෙහි එනවා. ඒ වගේම ඔබත් මෙහි අසුන්ගෙන සිටින අතර ඉගෙන ගන්නවා. ඔබට පෞද්ගලිකවම ගොස් ඔහු මුණ හමුවීමේ ආශාවක් තිබෙනවා. එහිදී තවත් මිනිසෙක්ව පෞද්ගලිකවම මුණ ගැසීමට යන්නේ මිනිසෙක්මයි. ඔබ කියනවා ඔබ මෙහි එන්නේ ශිව බාබා හමුවීමට කියා. ඔබ කියනවා ඔහු අශාරීරිකයි. ජීවයන් වන අපත් අශාරීරිකයි. අපත් අපගේ චරිත කොටස් රඟපෑම උදෙසා මෙහි එනවා. නමුත් නමක් තිබෙන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම නළුවෙක් වනවා. පරමාත්ම දෙවියන්ටත් නමක් තිබෙනවා. අශාරීරික පියා ශිවා දෙවියන් ලෙස හඳුන්වනවා. වෙන කිසිම කෙනෙක්ව දෙවියන් ලෙස හැඳින්විය නොහැකි. දෙවියන් ලෙස සිහිපත් වන්නේ ඒ අශාරීරික තැනැත්තා පමණයි. ඔහු වන්දනීයත්වයට ලක්වන අතර ජීවයනුත් වන්දනීයත්වයට පාත්‍ර වනවා. මිනිසුන් රුද්‍රාගේ යාග ගින්නක් පවත්වා මැටිවලින් පිළිම තනනවා. ඔබට ඒවා ගල්වලින් හෝ මැටිවලින් තැනිය හැකි. ඒවා මැටිවලින් තනන කල කැඩීම ඉතා පහසු වන අතර ලෝකයේ තැනීමත් පහසු වනවා. ලෝකයා මේවා ගැන දන්නේ නැහැ. බොහෝ ජීවයන් රුද්‍රාගේ යාග ගින්නෙහි වන්දනීයත්වයට ලක්විය හැකි. දරුවන් බොහොමයක් ඉන්නවා. සෑම භක්තිවන්තයෙක්ම දෙවියන්ගේ දරුවෙක් වන අතර ඔවුන් පියාව සිහිපත් කරනවා. ශිව බාබා එන්නේ භාරතයට පමණක් බව බාබා විස්තර කර තිබෙනවා. භක්තිවන්තයින් සැලිග්‍රාමයන් වරහන් තුල කුඩා පිළිම සාදමින් දෙවියන්ගේ උදව්කරුවන් වන ඔය දරුවන් ටික දෙනාට වන්දනා කරනවා. එහෙ කුඩා හා විශාල යාග හෝම තිබෙනවා. බොහෝ ධනවත් මිනිසුන් විශාල ගිනි යාග නිර්මාණය කරනවා. ඔවුන් සිය දහස් ගණන් පිළිම තනනවා. එය කුඩා යාගයක් නම් ඔවුන් නිර්මාණය කරන්නේ පිළිම 5000ක් හෝ දසදහසකි. ව්‍යාපාරිකයා කෙසේද ගිනි යාගයත් ඒ අනුව වන අතර ඔහුට බොහෝ සැලිග්‍රාම් නිර්මාණය කළ හැකිවනවා. ඔවුන් එක ශිවා කෙනෙක් තනවන අතර අනෙක් සියල්ල කුඩා සැලිග්‍රාමයන් වනවා. එවිට පමණ බ්‍රහ්මීන් දරුවන් සංඛ්‍යාවකුත් අවශ්‍ය වනවා. ඔබ බොහෝ දෙනා ගිනියාග ගැන දැක තිබෙනවා. ඔබ දන්නවා බාබා දරුවන් වන ඔබට සේවය කරන බව. පසුව අපි අන් අයට සේවය කරනවා. ඒ නිසා තමයි අපව වන්දනීයත්වයට ලක්වන්නේ. ඔබ දැන් වන්දනීයත්වයට ලක්වීමට තරම් බලවත් වනවා. ජීවය කියනවා බාබා ඔබ සදා වන්දනීයත්වයට ලක්වෙන්නේ. ඔබ අපවත් වන්දනීයත්වයට ලැබීමට තරම් බලවත් වූ අය බවට පත් කරවනවා. වන්දනීයත්වයට පාත්‍ර විය හැකි ජීවයන් වන ඔබ ශරීරයක් ගත් කල ඔබට වන්දනීයත්වයට පාත්‍ර වන දේවතාවන් ලෙස හඳුන්වනවා. ජීවය තමයි වන්දනා ලැබීමට සුදුසු වන්නේත් වන්දනා කරුවෙක් බවට පත්වන්නේත්. පරමපියා එන්නේ එකම අවස්ථාවකදී පමණයි. පසුව පියා නැවතත් දරුවන්ට උගන්වන්නේ නැහැ. ජීවය තමයි සවන් දෙන්නේ. ජීවය තම ශරීරයේ මාර්ගයෙන් සවන් දෙන්නාසේ උත්තරීතර පියා උත්තරීතර ජීවය මෙම ශරීරයේ සහය ලබාගෙන මොහු මාර්ගයෙන් සවස් දෙනවා. ඔහු අපට මොහු මාර්ගයෙන් රාජයෝගා උගන්වනවා. ඔහුටම කියා ශරීරයක් නැහැ. බ්‍රහ්මා විෂ්ණු හා ශංකරට පවා තම සූක්ෂම ශරීර තිබෙනවා. මෙහිදී සෑම ජීවයකටම තමන්ට කියා ශරීරයක් තිබෙනවා. මේ තමයි භෞතික ලෝකය. ශිව බාබා අශාරීරිකයි. ඔහු තමයි ඥාන සාගරය, සතුටේ සාගරය, සහස්සේ නිහසේ සාගරය වන්නේ. ඔහු පැමිණ අපිරිසිදු වී සිටින සෑම කෙනෙක්වම පිරිසිදු කරවනවා. මෙහිදී කිසිම පෙළඹවීමක් ගැන ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. මම මෙවැනි පෙළඹවීමකින් ඔබව පිරිසිදු කරවනවා නම් මෙම වාහනයේ සහය ලබා ගන්නේ මොකටද? ශිව දේවාලයේ ඉදිරිපිට ඔවුන් ගොනෙක් පෙන්නුම් කරනවා. මනුෂ්‍යයින්ගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම ගලක් බවට පත්ව තිබෙන නිසා ශිවා ඉදිරියේ ගොනෙක් පෙන්නුම් කරන්නේ ඇයිද යන්න තේරුම් ගන්නේ නැහැ. ඔවුන් ගවමඩුව යන නම ඇසූ නිසා එහි ගොනුන් තැනුවා. ගොනාව දැක්වූයේ කවුද? සත්‍යුගේ ක්‍රිෂ්ණා ජීවය ස්ථාපිත වනවා. ඔහු මොකටද තිරිසනුකුගේ ශරීරය තුළට යන්නේ? ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. එහි සිටින්නේ එක් ද්‍රූපති කෙනෙක් පමණක් නොවේ. මේ ආකාරයෙන් කෑගසන බොහෝ දෙනා ඉන්නවා. ඔවුන් ශ්‍රී ක්‍රිෂ්ණා සාරි බෙදා දෙන ආකාරයේ නාට්‍යයක් තනා තිබෙනවා. නමුත් ඔහුන් ඒ කිසිම දෙයක අර්ථය දන්නේ නැහැ. දරුවන් දැන් තේරුම් ගන්නවා ඔබ උපත් 21ක් පුරා කිසිම දෙයක් සමග පටලැවෙන්නේ නැති බව. මේ කාලයේදී සිදු වූ දේවල් පෙන්වීම සඳහා ඔවුන් පෙන්වා ඇති කාල පරිච්ඡේදයේ දෙස බලන්න. භක්ති මාර්ගයේ කතා බොහොමයක් තිබෙනවා. ඒ සෑම කතාවක්ම සදාකාලිකයි කියා ඔවුන් කියනවා. නැවත නැවතත් උපත් ගනිමින් සිටියදී ඔවුන් ඒවාට සවන් දුන්නා. ඔවුන් කියනවා සදාකාලිකවම ඒවා දිගින් දිගටම සිදු වූ දේවල් කියලා. නමුත් එය ආරම්භ වූයේ කවදාද කියා ඔවුන් දන්නේ නැහැ. රාවණගේ රාජ්‍යය පටන් ගන්නේ කවදාද කියා හෝ ඔවුන් දන්නේ නැහැ. මේ ගැන කිසිම සඳහනක් නැහැ. ඔබ බොහෝ සෙයින් සේවයෙහි යෙදෙනවා. කෙසේ වෙතත් ඉරහඳ හා තරු කොහොමත් ස්ථාපිත වෙනවා. ඒවා සත්‍යයුගයේ මෙන්ම මේ කාලයේදී ස්ථාපිත වෙනවා. මේවා වෙනස් විය නොහැකි. ඔබ දැන් උපකරණ බවට පත්ව සිටිනවා. භාරතය දැන් වැටී සිටින අන්ධකාරයෙන් ආලෝකය වෙත රැගෙන යා යුතුයි. අඳුර ලෙස හඳුන්වන්නේ භක්තියයි. ඔබව ප්‍රශංසනීයත්වයට ලක්වන්නේ පොළවේ තාරකාවන් ලෙසයි. තාරකාවන් තිබේ නම් සූර්යා හා චන්ද්‍රයාද තිබිය යුතුයි. මේ තමයි ඔබගේ අධ්‍යාත්මික වන්දනා ගමන. මේ මරණීය දේශයට ඔබ නැවතත් නොයන ආකාරයේ වන්දනා ස්ථානයකට තමයි ඔබ මේ යන්නේ. මේ දැන් මරණයේ දේශය වන අතර අමරණීයත්වයේ දේශය විය යුත්තේ මෙහිමයි. මරණයේ දේශය ආරම්භ වන්නේ තඹ යුගයත් සමගයි. ඔබ දැන් ඒ අමරණීයත්වයේ දේශය කරා යාම උදෙසා මේ අමරණීයත්වයේ සත්‍ය කතන්දරයට සවන් දෙනවා. ජීවයන් වන ඔබගේ වන්දනා ගමන අසහාය වූවක් බව ඔබට වැටහෙනවා. මෙහි අසුන්ගෙන සිටියදීම ඔබ වන්දනා ගමනේ යාමට උත්සාහ දරනවා. ඔබගේ පාපයන් නැති වී යන්නේ ස්මරණයෙන් පමණයි. මිනිසුන් වන්දනා ගමන් යනවා. ඔවුන් ඔවුන්ගේ පාපයන් නැති වී යන්නේ නැහැ. සමහර මිනිසුන්ගේ ඉතා බලවත් වූ පුරුද්දක් තමයි මත්පැන් පානය කිරීම. ඔවුන් ඒවා රහසේ ගෙන යෑමට තරම් පුරුදු වී සිටිනවා. අද කාලයේ වන්දනා ගමන්වල බොහෝ කිලිටි මිනිසුන් සිටිනවා. ඔවුන් සියලුම දෙනා අපිරිසිදුයි. පූජකවරුන් අපිරිසිදු වනවාසේ ඒ වන්දනා කරුවනුත් අපිරිසිදුයි. මාර්ගෝපදේශකයන් ඔබව වන්දනා ගමනක ගෙන යනවා. නමුත් ඔවුන් පවා අපිරිසිදුයි. ඔබ පාරිශුද්ධත්වයෙන් ඉන්නවා. නියම බ්‍රහ්මීන්වරුන් වන්නේ ඔබයි. ජීවයන් වන ඔබ පාරිශුද්ධත්වයෙන් ඉන්නවා. ස්මරණය නම් වූ වන්දනා ගමනෙහි යෙදීම මගින් ඔබ පාරිශුද්ධත්වයට පත්වනවා. ඔබ සතෝ ප්‍රදාන් විය යුතුයි. බාබා නැවත නැවතත් ලියනවා සුමිහිරි දරුවනි, මේ ජීවයන් හට ලියන ශිව බාබායි. ඔහු කියනවා මා සිහිපත් කරන්න. එවිට ඔබ තමෝ ප්‍රදාන තත්වයෙන් සත්වෝ ප්‍රධාන තත්ත්වයට පත්වී සත්වෝ ප්‍රධාන ලෝකයේ පාලකයන් බවට පත්වනු ඇත. මේ එකම එක උපදෙස් තමයි ප්‍රධානම වූ දෙය වන්නේ. එය ඉතාමත් පහසුයි. ස්මරණයෙන් පමණයි ඔබගේ පාපයන් නැතිකර දැමිය හැකි වන්නේ. ඔබ ස්මරණයෙහි යෙදුනේ නැතිනම් පාපයන් නැතිකර දැමීමට නොහැකි වන අතර දඬුවම් ද විඳීමට සිදුවනවා. බාබා ඔබට කියනවා ඔබ යන ඕනෑම තැනක ඔබට ආදායමක් අත්කරගත හැකි. ඔබ මොනවා කළත් කෑවත් ඇවිදින්නට ගියත් ඒ සෑම විටකම ශිව බාබාව සිහිපත් කරන්න. මේ තමයි ඔබගේ ආදායම. දරුවන්ට මේ තවත් පහසුයි. අවධානය ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ශ්‍රීනාත කෝවිලේ උන් ශ්‍රීනාතගේ ස්මරණයේ සිට ඔහුට ආහාර පූජා කරනවා. ඒ ගල් පිළිමයක් පමණයි. ඔබ ආහාර පිළිගැන්විය යුත්තේ කාටද? මේ සඳහා උරුමය තිබෙන්නේ ඒ එකම එක ශිව බාබාට පමණයි. සැමටම විමුක්තිය දාණය කරන්නාත් ඔහුයි. පාරිශුද්ධ කරුවන් ඔහුයි. පියා කියනවා මාය පිළිගන්නේ නැහැ. ඔබ මට වතුරත් ආහාරත් පූජා කරනවා. ඇයි මම අශාරීරිකයි? මම කිසිම දෙයක් අත්දකින්නේත් නැහැ. ඔබ ඇයි මා වන්දනා කරන්නේ? ඔබ මා ඉදිරියේ ආහාර තබනවා. නමුත් භක්තිවන්තයින් මට ආහාර පූජා කර ඔවුන්ම ඒවා බෙදාගෙන කනවා. ශිව බාබාට ඔබ අනිවාර්යයෙන්ම ආහාර පිළිගැන්විය යුතු බව ඔබ දන්නවා. පසු ඔබ අතරම ඒවා බෙදාගෙන කනවා. මෙය හරියට ඔහුට ගෞරවයක් කරන්නා හා සමානයි. අපි ශිව බාබාට ආහාර පිළිගන්වනවා. මෙය ශිව බාබාගේ ගබඩාවයි. අනිවාර්යයෙන්ම ඔබ ගබඩාව අයිති තැනැත්තාට ආහාරය පූජා කළ යුතුයි. ඔබ ආහාර පූජා කළ දරුවන්ටම තමයි ඒවා කන්නේ. මේ බ්‍රහ්මා එය කනවා. නමුත් මම කන්නේ නැහැ. කොහොම නමුත් මම අනිවාර්යයෙන්ම එහි සුවඳ ආග්‍රහණය කරනවා. ඔබ ඉතාමත් හොඳ ආහාර සූදානම් කර තිබෙනවා. එසේ කීමට මට ඉන්ද්‍රිය තිබෙනවා. මේ බ්‍රහ්මාට එය ආහාරයට ගත හැකි. මන්ද මෙම ශරීරය ඔහුගේ නිසයි. මා කරන්නේ දරුවන්ව අපිරිසිදු බවින් පිරිසිදු බවට පත්කිරීම සඳහා ඔහු තුළට පැමිණ ඔහුගේ කට පාවිච්චි කිරීම පමණයි. මිනිසුන් ගවමුක් වරහන් තුළ ගවමුකය ගැන කතා කරනවා. එහි ඇත්තම ගොනෙක් ඉන්නවා. ඔබ දන්නවා ඔහු මොහු මාර්ගයෙන් ඔබව අයත් කරගන්නා බව. ඔහු මවත්වනවා, පියාත්වනවා. කොහොම නමුත් මව්වරුන්ට රැක බලාගන්නේ කවුද? එම නිසා නාටක සැලැස්මට අනුව එහි උපකරණය හැටියට සරස්වතීව යොදාගනු ලැබුවා. ඔබගේ ගුරුවන මව ගැනත් ප්‍රශංසනීයත්වයක් තිබිය යුතුමයි. පළමු වන ගුරුවන මොහු බොහෝ ප්‍රසිද්ධ ගුරු බ්‍රහ්මා කියා කීම නිවරදි. පියා කෙසේද දරුවනුත් ඒ ආකාරයමයි. බ්‍රහ්මීන් වරුන් වන ඔබත් නියම ගුරුන් බවට පත්වනවා. ඔබ සෑම කෙනෙකුටම දිව්‍ය ලෝකය වෙත වූ නියම මාර්ගය පෙන්වා දෙනවා. ජීවයේ මෙම මුඛේ මාර්ගයෙන් ඔබට මඟ පෙන්වනවා. ඔබ මන්මනා බව වේවා, මධ්‍යජී බව වේවා, පියා මව දරුවන් සියලුම දෙනා පෙන්වන්නේ එකම මාර්ගයයි. මෙහිදී ඔබ මුහුණට මුහුණලා සිටින විට ස්මරණය තිබෙනවා. පසුව ඔහු සියලු දෙනා ගෙදර ගිය කල බොහෝ දෙනා මේ අමතක කරනවා. ඔබ බාබා ළඟට පැමිණ සිටින නිසා මෙහිදී සතුට අත්දකිනවා. බාබා කියනවා සොදර්ශන චක්‍රධාරී බවට පත්වන්න, අනෙක් අයවත් මෙම ක්‍රමය කියා දෙන්න. විමුක්ති දේශයත් පියාත් ඔහුගේ උරුමයත් සිහිපත් කරන්න. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මවපියා බාබ් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. සෑම කෙනෙක්ටම හා පියාට නියම ගෞරව දෙන්න. පරමාත්ම පියා කිසිම දෙයක් අත්විඳින්නේ නැති වුවත් ඔබව ජීවත් කරවන්නා වූ ගබඩාව අයිති ඒකායන ඔහුට ප්‍රථමයෙන් ඔබ ඔබගේ ආහාරය පූජා කළ යුතුයි. අංක දෙක, වන්දනීයත්වයට සුදුසු වීම උදෙසා දෙවියන්ගේ සහකරුවන් බවට පත්වන්න. සේවයේදී පියාගේ සහකරුවෙක් බවට පත්වන්න. ජීවාත්මය සහ ශරීරය දෙකම පිරිසිදු වූ කල ඔබ වන්දනීයත්වයට සුදුසු වනු ඇත. වර්ධානය, ඔබට සහ අන් සියල්ලන්ටම නීතිගරුක වී ඔබ නීති සම්ප්‍රදායකයෙකු සහ නවලොව නිර්මාණකයෙකු වේවා. බබ විස්තර කරනවා, තමන්ට නීතිගරුක වන අය අන් අයටද නීතිගරුක වේ. ඕනෑම නීතියක් කඩකරන අයට අන් අයට කිසිදු නීතියක් ක්‍රියාත්මක කිරීමට පෙළඹවිය නොහැක. එබැවින් ඔබම පරීක්ෂා කර බලන්න. උදෑසන සිට රාත්‍රිය දක්වා මගේ සිතිවිලි වචන ක්‍රියා සම්බන්ධතා අන් අයට සහයෝගය දැක්වීමේදී සහ සේවය කිරීමේදී මම කිසියම් ආකාරයකින් නීතියක් කඩ කරනවාද? නීති සම්පාදකයින් නීති කඩ කරන්නන් විය නොහැක. මේ අවස්ථාවේ නීති සම්පදායකයින් සාමය ඇති කරන්නන් අවලොව නිර්මාණකයින් බවට පත්වේ. පාඨය, ක්‍රියා කරන අතරතුර එම ක්‍රියාවන්ගෙන් කිසිදු ආකාරයකින් හොඳ හෝ නරක බලපෑමකට හසු නොවීම කර්මටීත් අවදියයි. අව්‍යත්ත සංඥාව, ගිනි කන්දක මනෝස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න. ගිනි කන්දක වැනි ස්මරණයක් තබා ගැනීම සඳහා ඔබේ මනස සහ බුද්ධිය යන දෙකටම බලවත් තිරිංගයක් සහ හැසිරවීමේ බලය අවශ්‍ය වේ. මේවා තිබීමෙන් ඔබේ බුද්ධියේ බලය සහ වෙනත් ඕනෑම ශක්තියක් අපතේ නොයනු ඇත. නමුත් ඒ වෙනුවට එක් රැස් වේ. ඔබ මේවා රැස් කරන තරමට ඔබේ විචාර බුද්ධිය සහ තීරණ කිරීමේ ශක්තියින් ඒ අනුව වැඩි වේ. මේ සඳහා විශේෂයෙන් අනෙකුත් සියලුම සිතිවිලිවල ඕනෑම ව්‍යාප්තියක් අවසන් කරන්න. එනම් අසුරා ගැනීමේ බලය උකහා ගන්න. ඕම් ශාන්තිී.